ගරු වසන්ත සමරසිංහ ඇමතිතුමාට විනාඩි 13ක් කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරුවේ මන්ත්‍රීතුමනි, අද විපක්ෂයේ විසින් අපේ අධිකරණ ඇමතිතුමන්ට, හර්ෂ නානාකර ඇමතිතුමන්ට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. මීගමුව බන්ධනාගාරය ඇති වෙච්ච සිදුවීම පදනම් කරගෙන දැන් ඒ සිදුවීම පදනම් කරගෙන ඉදිරිපත් කරපු විශ්වාසභංගය පදනම් කරගෙන ඉදිරිපත් කරපු විවාදයේදී මේ මතුවෙච්ච සමහර කරුණුත් එක්ක විවාදයකට පැටලෙනවද කියන කාරණයට වඩා මට මතක් වුණේ සමහර කරුණු ඉතින් ඉදිරිපත් කරන් ගියා. දැකිය 2029 වෙනකොට කොහේ යනවද, මොනා වෙනවද, කියන්නේ මොනවද කියලා තේරෙන්නේ නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඒ නිසා සමහර කරුණු පිළිබඳව කතා කරා යන්දි මට මේ සමහර මේ හිරගෙවල් වල යන එකක් නැති වෙන කොහරියයි කියලා මට හිතෙනවා මේ යන විදිහට ගරු සභාපතිතුමා. ඒකයි තියෙන්නේ. ඒ නිසා මට හිතෙන්නේ පරිස්සමෙන් හිටියේ නැත්තම් ඉන්ජෙක්ෂන්වත් ගහන අසුවරකට යන එන තැනකෙ මොකද ගියොත් එක්ක උසාවියක නැත්තම් එක්ක බන්ධනාගාරක නැත්තම් පොලිසියෙක් කොහෙන් හරි අල්ල ගන්න ඕනේ. ඒ නිසා පරිස්සමෙන් ජීවත් වෙන්නවත් පුරුදු වෙන්න ඕනේ. ඒකයි වැඩේ. ඒ නිසා ගරු සභාපතිතුමනි, විපක්ෂ නායකතුමා උදේම කිව්වා මේ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව තමයි මේ කතාව පටන් ගත්තේ. මොකද ස්වාධීනත්වය පිළිබඳව කාරණේ කතා කරන්න ගත්තේ අපේ හස නානාකාර ඇමතිතුමාට මේ විශ්වාස භංගය ගේන එන ගම. හැබැයි අපිට පෙනුණාද දවසේම මේ කතා ඇතුලේ විපක්ෂයට විශ්වාසය නැති වෙලා තියෙනවා. හර්ෂණට විශ්වාසයක් නැහැ කියලා කියන්න තමයි ආවේ. හැබැයි හර්ෂණතුමාට විශ්වාසය තියෙනවා, විපක්ෂයේ විශ්වාසය අහිමි වෙලා තියෙනවා. එම කියන්න අද දවසේම විශ්වාස භංගේ නැහැ කියලා යෝජනා ඉදිරිපත් කරන්න ආවට කතා කරේ මේ අධිකරණය පිළිබඳ සංවාදය. ඒතර මේ අධිකරණය පිළිබඳ සංවාදයේ සාකච්ඡාවට ආවම අපිට දැනුනේ දැන් ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳව අපි සාකච්ඡාවක ඉන්නවා. විශේෂයෙන් අපේ ඇමතිතුමන්ලා මේ ගැන කරුණු කිව්වා. ළඟ එනවා අධිකරණයේ විනිශ්චයකාරවරුන් පිළිබඳව ඔවුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම පිළිබඳව අනුක ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ සංවාදයක් එනවා. උපරිමාධිකරණ නැත්තම් ශ්‍රේෂ්ඨාධිකරණෙත් අභියාචනාධිකරණෙත් විනිශ්චයකාරවරුන්ගේ සේවා කාලය වසර දෙකකින් දීර්ඝ කිරීම පිළිබඳව ඉතින් මේකේ අවශ්‍යතාවය ඉතාම පැහැදිලිව අපි කියලා තියෙනවා, කියමින් තියෙනවා. ඉතින් ඒ පිළිබඳව සංවාද කරන්න ඉස්සරහට පුළුවන්. මට හිතෙනවා අද විපක්ෂයේ සම්පූර්ණ ඒ ගැන තමයි කතාව. දැන් මේ කතාව කියන් යනකොට අපිට දැනෙනවා දැන් මේ විපක්ෂයේ මේ කතාව ඇතුළේ අපිට පේනවා පොඩි බීතිකාවකත් ඉන්නවා. ඒ බීතිකාව සරල එකක් නෙමෙයි, සූරසේන බීතිකාව. මම දහගෙන විපක්ෂයේ සමහරු කියනවා මේ සූරසේන බීතිකාවක් තියෙන. කවුද මේ සූරසේන? අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චයකාරතුමා ගැන මේ කියන්නේ. අග්‍රවිනිශ්චයකාරතුමා පිළිබඳව මේ ඇති කරන බීතිකාව සරල එකක් නෙමෙයිනේ. මොකද අග්‍රවිනිශ්චයකාරතුමාගේ සේවා කාලය විතරක් නෙමෙයි දී කරන්නේ. අග්‍රවිනිශ්චයකාරතුමාගේ සේවා කාලය විතරක් නෙමෙයි ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ සේවා කාලය, ඒ වගේම අභියාචනාධිකරණ විනිශ්චයවරුන්ගේ සේවා කාලය, අනෙකුත් සියලුම විනිශ්චයකාරවරුන්ගේ සේවා කාලය දීර්ඝ වෙනවා. එතකොට එහෙම සේවා කාලයේ දීර්ඝ වීම පිළිබඳ සංවාදය, මොකද රාජ්‍ය සේවකයාගේ අවුරුදු 55 සේවා කාලය දීර්ඝ වුණා වගේම රාජ්‍ය සේවයේ සේවා කාලය දීර්ඝ වෙනකොට පහළ අධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ සේවා කාලයන් දීර්ඝ වුණා. හැබැයි 1978න් පස්සේ උපරමාධිකරණවල එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ සේවා කාලය ගරු මූලාසනාරවල මන්ත්‍රීතුමනි දීර්ඝ වෙලා නැහැ. ඒ නිසා පහළ අධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ සේවා කාලය දීර්ඝ වුණා වගේම ඉහළ අධිකරණවල සේවා කාලය දීර්ඝ වීමේ අවශ්‍යතාවයක් තියෙනවා. 1978න් පස්සේ ව්‍යවස්ථාව 21 වතාවක් සංශෝධනය වුණා. හැබැයි එකම වෙලාවකත් මේ ගැන අවධානය යොමු වෙලා නැහැ. ඒ විතරක් නෙමෙයි. හැබැයි මේ කාලේ වෙනකොට අපි දකිනවා රටේ දේශපාලන නඩු ගොඩක් ඇහෙනවා. ඒ දේශපාලන නඩු ගොඩක් ඇහෙනකොට වෙනදා උසාවිය ආපු නැති ජනාධිපතිවරු, හිටපු ජනාධිපතිවරු, වෙනදා උසාවිය ආපු නැති හිටපු අගමැතිවරු, ඇමතිවරු, පවුල් වල ඥාතියෝ හිතවත්තු හිටපු සභාපතිවරු, දුවලා පුතාලා හිටපු ඇමතිවරු, දැන් අපේ මන්ත්‍රීවරු කිව්වා හිටපු අධිකරණ ඇමතිවරු, පොලිස්පතිවරු දැන් උසාවි ගානේ නෝ එතකොට ඒ බීතිකාව තමයි දැන් මේ විපක්ෂයට තියෙන්නේ. සූරසේන බීතිකාව විතරක් නෙමෙයි. එනිසාමේ මේ අග්‍රවිශ්වකාරතුමා ඉලක්ක කරගෙන මේ එල්ල කරන්න කිසිවක් නෙමෙයි මේ අධිකරණ බීතිකාව. තව නඩු පොලිමට තියෙන ඉතින් අයි බය වෙන්නේ? කෘත්‍ය අධිකාරී මණ්ඩල වල ඉඳන් මින්වන ගායන්ත මන්ත්‍රීතුමා කප්පම් ගත්ත පගාව ගත්ත මිනිස්සු ඒකනේ ප්‍රශ්නේ. ඒ නඩු ඇහෙනකොට නේ, ඒ නඩු ඇහෙනකොට අල්ලන් අල්ලන් යනකොට බඩවැලවල් වගේ ඇදී ඇදී යනකොට කට්ටිය අහුවෙනවනේ දැන් කෙරවලක් නැතුව. ඒ අහුවෙනකොට නඩු ඇහෙනකොට ඉතින් එහෙම තමයි. ඉතින් ඒ නිසා උසාවි වල නඩු ඇහෙනවා, ඒවා විභාග වෙනවා, විමර්ශනය වෙනවා. ඒ නිසා ඒ වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ වයස දීර්ඝ වෙන එක දේශපාලන ප්‍රශ්නයක් බවට පත් කරගන්නේ මොකටද? ඒක මේ වෙලාවේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේද? නෑ. ඒ නිසා ඒක රටේ ලොකුම ප්‍රශ්නේ බවට පත් කරගන්නා විපක්ෂයේ අද දවසේ හර්ෂණ නානාකර ඇමතුමාට මේ විශ්වාස භංගයේ ගේන උමනාව නෙමෙයි තිබුණේ. මේගොල්ලෝ දන්නවනේ දිනන්න බෑ කියලා. මේ බොරුවක් කියලා. මොකද හර්ෂණ ඇමතුමා ගිහිල්ලා බන්ධනාගාර ප්‍රසාදන්න හැදුවා නෙමෙයිනේ. දැන් අහගෙන විපක්ෂ සමාරු කියනවා මේ උපුල් දෙනියගේ ප්‍රශ්න ගැනත් කියන්න හදනවා. ඈ උපුල් දෙනියගේ ප්‍රශ්න ගැනත් කියන්න හැදුවා. හැබැයි මේ උපුල් දෙනියගේ ප්‍රශ්න මොකද්ද? උපුල් දෙනිය හිටපු බන්ධනාගාර කොමසාරය නැති නිසා ප්‍රශ්න හැදුනා වගේ. හැබැයි එයා ඉන්නකොට ප්‍රශ්න හැදිච්ච තැන තියෙනවා. මහර බන්ධනාගාර ප්‍රශ්න හැදුනේ කොහමද? එයා ඉන්න වෙලාවේ. හැබැයි මේක මේ එයා හිටියත් ප්‍රශ්න හැදෙන්න තිබුණා. එයා අපි ප්‍රශ්නයක් උනේ 2025 නිදහස් දිනේ දවසේ සුදුසු නැති අය ජනාධිපති සමාවට සුදුසු ලිස්ට් එකේ නිදහස් වුණා. ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒකට අදාළ ඔහු තමයි ඔහු පත් කිරීමේ බලධාරියා කැබිනට් එක, විනය බලධාරියා කැබිනට් එක, ඔහුට අදාළ තීන්දුව ගන්න තියෙන කැබිනට් එක, ඔහු සේවය අත්විඳුවේ කැබිනට් එක. ඒ විතරක් නෙමෙයි පරීක්ෂණය කරන්න කියලා දැන් ඔහුට අදාළ පරීක්ෂණයක් කරන්න කියලා ලේකම්වරියට නියෝගයක් දීලා තියෙනවා කැබිනට් එක. පරීක්ෂණ පටන් ගන්න තියෙනවා. ඒක නිසා රාජ්‍ය සේවයේ ඉන්න නිලධාරීන්ට අදාළ පත්වීම් බලධාරියා, ඔහුට විනය බලධාරියා ඒ අදාළ තීරණ අරන් වැඩ කරනවා. ඔහු හිටියද නැද්ද කියන එක නෙමෙයි. ඒ නිසා රාජ්‍ය සේවයේ නිලධාරීන් ඒ තැන්වල තමන්ගේ කාර්යභාරයට මැදිහත් වෙලා තියෙනවා. ඒ නිසා බන්ධනාගාර නිලධාරීන් තමන්ගේ කටයුතුට මැදිහත් වෙලා තිබෙනවා. හැබැයි ඒ වගේම මම අහගෙන මන්ත්‍රීවරයෙක් කියනවා මොකද්ද දැන් මේ සිද්ධ වෙන්නේ? මොකද්ද මේ සිද්ධ වෙන්නේ? 54 ගහලා ගම්වල ඉන්න අහිංසක ළමයි ගෙනල්ලා බන්ධනාගාර පුරවනවලු. අනේ පව්. ඈ? ආ ඒක තමයි. එහෙනම් පොලිස්සියට වැරදිලා මට හිතෙන්නේ. මෙච්චර කල් වෙලා තියෙන්නේ කුඩු නිකන් යනවා ගම්වලට, මත් කේරලෙන් ගංජා නිකන් පා වෙලා එනවා බන්ධනාගාරවලට නිකන් ඒවා යනවා නේ. ඒක තමයි වෙනව ඇත්තේ. ඈ ඒවා යනකොට අහුවෙනවා. ඒක තමයි වෙනව ඇත්තේ. ඈ අර එහෙනම් මට හිතෙන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයටත් මට හිතෙන්නේ එහෙම තමයි දාන්න ඇත්තේ. සල්ලි දෙන්නම නැතුව ඇති. පාතාල සමාජිකත්වයට ගනුදෙනු කරන්නම නැතුව ඇති. ඈ පාතාල සමාජිකත්වයට ගනුදෙනු කරන්නම නැතුව ඇති එහෙනම්. නේද? ගරු සභාපතිතුමනි මේ පොලිසිය ගිහිල්ලා සිදුවීම් සිදුවෙන්න පුළුවන්කම් තියෙයි. හැබැයි එක්කෙනෙක් දෙන්නෙක් අතින් සිද්ධ වෙන සිදුවීම වැරදි කියලා මේ රජයේ පොලිසිය ඉන්න, හමුදාවේ ඉන්න, ඒ වගේම STF එකේ ඉන්න නිලධාරීන් මුහුද ආරක්ෂා කරනවා, ගුවන් තොටුපළ ආරක්ෂා කරනවා, වරාය ආරක්ෂා කරනවා, නැවෙන් එනවද බලනවා, බෝට් වලින් එනවද බලනවා, ගුවනින් එනවද බලනවා, කුඩු කිලෝ ගණන් අල්ලනවා, නැව් වලින් ආපු අල්ලනවා, බෙද නැටන් අල්ලනවා, ගර හන්දි ගානේ, ත්‍රීවිල් ගානේ, බස් ගානේ, ලොරි ගානේ, ලයිට් කණු ගානේ දාන ඒවාගෙන අල්ලනවා. අල්ලලා ගම් වල ඉන්න තරුණයෝ විනාශ කරන මේ ජාවාරම නවත්තන්න ඉවත්වනු කියලා මෙහෙයුමක් පටන් අරගෙන තමයි මේ අල්ලන්නේ. එහෙම නැතුව ගම් වල ඉන්න අහිංසක ළමයි අල්ලලා දාන්නේ නැහැ. මේකෙන් ඉවත්වනු කියලා දැනුම් දීලා පටන් ගත්තේ දිස්ත්‍රික් වටේ ගිහිල්ලා මේවා ඉවත්වනු කියලා මේ ව්‍යාපෘතිය පටන් අරන් තියෙන සියලු දෙනා එකතු කරගෙන. ඒක නිසා ඉවත් වෙන්න බැරි අය, ජාලයට බැඳිච්ච අය, කුඩු කාපුවම වගේ සල්ලි පගා වරගෙන ජාවාරම් වල ඉන්නාට බැරි වෙලා ඇති. අද දුකයි කැක්කුමයි. අය සල්ලි අරගෙන දැන් ගැලවෙන්න බෑ කරු සභාපතිතුමනි. ඒ නිසා ඒ අයට දැන් කැක්කුමයි, ඒ අයට තමයි අහිංසකයි කියලා කියන්න හදන්නේ. ඒ අය තමයි මේ අහිංසකයෝ කියලා කියන්න යන්නේ. ඒ නිසා අහිංසකයෝ තමයි, අහිංසක දෙමව්පියන්ගේ දරුවෝ තමයි බිලි ගන්න ගිහිල්ලා, අහිංසක දෙමව්පියන්ගේ දරුවෝ තමයි මේ ජාවාරම් කාර්යය බිලි ගන්න ගිහිල්ලා ගම්වල ඉන්න. එනිසා ඒ ගම්වලට කුඩු ගියේ නැහැ. ගරු සභාපතිතුමනි වෙනදා අර ඈත ගම්වලට
කොළඹ පත්තරවල ගිය අකුරු ලොකු පොල් ගෙඩි අකුරු වලින් ගියා. කොළඹදී අහුවෙන කුඩු ග්‍රෑම් 13ක් 15ක් අහුවෙන කියලා ලොකු පොල් ගෙඩි අකුරු වලින්. දැන් කුඩු ගෝනි 7-8 අහුවෙන්නේ කුඩු කිලෝ 750ක් අහුණා කියලා යන්නේ. අද 750ක් අහුණා කියනට හෙට අහුවෙන කුඩු කිලෝ 350ක් එහෙම අහුවෙන්නේ. ඒ ඉස්සර වගේ නෙමෙයි. එතකොට දැන් ගේන්නේ කවුද? ගේන මිනිස්සුත් එක්ක අහුවෙන්නේ. නැව් වලින් බෝට් වලින් අහුවෙන්නේ. මෙහෙම අහුණාද ඉස්සර? ඒ නිසා මේ ජාවාරම දුවලා තියෙන අතු රිකිලි දාලා තියෙන හැම තැනටම ඒ දාපු මිනිස්සු අහුවෙනකොට ඒ වගේ ගියපු දේශපාලන අංකොන් අහුවෙනවා. දේශපාලන සම්බන්ධතා අහුවෙනවා. කෘත්‍යාධිකාරී මණ්ඩලවල ඉන්නවා. ඒ වගේ පගාව ගත්ත ඒ වගේ සල්ලි ගත්ත මිනිස්සු ඉන්නවා. අධිකරණ වලින් නඩු බේරලා දෙන සල්ලි ගත්ත මිනිස්සු ඉන්නවා. අන උසාවි වලින් අප දෙන්න සල්ලි ගත්ත මිනිස්සු ඉන්නවා. පොලිස්පතිවරු අධිකරණ ඇමතිවරු ඒගොල්ලන්ගේ පුත්තු ඉන්නවා. ඒ නිසා මේ පද්ධතිය විනාශ කරපු මිනිස්සු තමයි මේ ඉන්නේ.
ඇමතිතුමාට තව විනාඩි 2ක කාලයක්.
හොඳයි සභාපතිතුමනි. ඒ නිසා මේ සමස්ත ක්‍රියාවලිය ඇතුලේ මේ සමාජය ඇතුලේ බරපතල ප්‍රශ්නයක් නිවැරදි කරන් යනකොට අපේ ගම්වල මේ රටේ ඉන්න නගර ගමේ ඉන්න සියලු මේ සමස්ත ක්‍රියාවලිය ඇතුලේ ඉන්න මිනිස්සු මේ ජාවාරම් වල කොටස්කාරයෝ චෝදනාවලට ලක් වෙච්ච මිනිස්සු තමයි මේ බන්ධනාගාරවල ඉන්නේ. ඒ අතර ඉන්න පුළුවන් මේකට අහුවෙච්ච අය ඉන්න පුළුවන්. මේකට අහුවෙච්ච මිනිස්සු ගොදුරු වෙච්ච මිනිස්සු ඉන්න පුළුවන්. ඒ ගොදුරු වෙච්ච මිනිස්සු නිදහස් කරගන්න මුදව ගන්න පුනරුත්ථාපන මධ්‍යස්ථාන දාලා ඒ පුනරුත්ථාපන මධ්‍යස්ථාන හරහා ඒවට ගොදුරු වෙච්ච මිනිස්සු නිදහස් කරගන්න මෙහෙයුමක් ආණ්ඩුව සිදු කරමින් තියෙන ගරු සභාපතිතුමනි. ඒ සමස්ත ක්‍රියාවලිය සිදු කරමින් තමයි බන්ධනාගාර ඇතුලේ ඉඳන් සිදු කරන මෙහෙයුම් නවත්තනවා. බන්ධනාගාර බූස්සේ මීගමුවේ මේ සමතනම සිද්ධ වෙන මෙහෙයුම් නවත්තමින් මේ බන්ධනාගාර ඇතුලේ ඉඳන් මේ ජාවාරම් සිදු කරන එකත් නවත්තමින් සිදු කරන මෙහෙයුම නවත්තනකොට තමයි මේ සමස්ත ක්‍රියාවලිය නවත්තන මැදිහත් වෙනකොට තමයි සමහර සිදුවීම් සිදුවෙන්නේ. එනිසා ඒ සිදුවීම් නවත්තන්න ඒ මෙහෙයුම සිදු කරද්දී තමයි අධිකරණ ඇමතිවරට විරුද්ධව විශ්වාස භංග ගේන්න හදන්නේ. එනිසා අපි කියන්න ඕනේ අධිකරණ ඇමතිවරට ෂොට් එකක් දාලා gedara ඉන්නවද නැද්ද කියන එක අධිකරණ ඇමතිවරට බලාගනි. හැබැයි ඔහුගේ රාජකාරිය හරියට කරලා තියෙන්නේ. එනිසා අධිකරණ ඇමතිගේ රාජකාරිය කරලා තියෙන්නේ. ෂොට් එක ගහගන්න බැරි වෙච්ච මිනිස්සුන්ට දැන් ඒකට හිට් එක ඇවිල්ලා තියෙන්නේ. ඒකයි ප්‍රශ්නේ. ඒ නිසා දුකයි දැන්. දුක හැදිලා තියෙන්නේ. ඒ නිසා අධිකරණ ඇමතිට ෂොට් එකක් ගහුවා කියලා නිකන් ෂොට් එකක් දෙන්න හදනවා මෙතන ඇවිල්ලා. නෑ. අධිකරණ ඇමති සිද්ධිය වෙච්ච වෙලාවෙ ඉඳන් ගියේ යන්න ඕන හැම තැනටම
ගියා.
ෂොට් දාලා ගෙදර පුදිය ගත්තේ නෑ. ගියා ගෙදර හරියට ගිහිල්ලා සෝඩා දැම්මා වගේ කතාව. ෂොට් එකට සෝඩා දැම්මා වගේ කතාව මෙතන. මේ ෂොට් එක ගහන්න සෝඩා දැම්මේ මං වගේ හරියට කියන්නේ. අප වෙනවා වගේ. එදා ගියේ බන්ධනාගාරෙට, ඊට පස්සේ ඉස්පිරිතාලෙට, ඊට පස්සේ මිය ගිය මිනිස්සුගේ ගෙවල් වලට. එහෙම වැඩ කරපු අධිකරණ ඇමති කෙනෙක් ඉන්නේ. ඒ නිසා නිකන් 2:50 කතා කියන්න එන්න එපා මෙතන. ඒ නිසා මේ අධිකරණ ඇමතිට විශ්වාස භංගයෙන් දුමනාවට නෙමෙයි විපක්ෂ මේ ගෙනාය ගරු සභාපතිතුමනි. මේ ගෙනාවේ මේ වෙලාවේ කතා කරන්න ඕනේ මාතෘකාවක් හොයාගන්න දුමනාව තිබුණා. මාතෘකාව හොයාගන්න යනකොට ළඟ එනවා අධිකරණ ව්‍යවස්ථා සංශෝධන අධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ සේවා කාලයේ දීර්ඝ කිරීම පිළිබඳව. ඒ නිසා අපි විපක්ෂර කියන්න ඕනේ ඒකටත් අපි දිනයක් ගන්නකොට දැන් කතාව කරලා ඉවරයි. ඒ නිසා කතාව කරලා ඉවරයි ආපහු ඒ කතාව අලුතෙන් දේවල් කියන්න දේවල් හොයාගන්න වෙනවා. ඒ නිසා 78න් පස්සේ ව්‍යවස්ථා අධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ සේවා කාලයේ දීර්ඝ කරලා නැතුව තියෙද්දි ඒකත් අපි ඉස්සරහට ඒ ව්‍යවස්ථා සංශෝධනයක් කරනවා. ඒ ව්‍යවස්ථා සංශෝධනය කරනකොටත් කතාව තියෙන්නේ. ඔය කතාවම තමයි ඔයගොල්ලන්ට කරන්න වෙන්නේ. ඉස්සම්පියන්ගේ අධිකරණ ඇමතිවරයා ලෙස මේ මීගමුව බන්ධනාගාර සිදුවෙච්ච සිදුවීම පිටිපස්සේ ඔහු ඒ මියගිය පවුල්වල බන්ධනාගාරයේ රැඳවියන්ටත් ඒ වගේම බන්ධනාගාර නිලධාරීන් ලෙස මේ කටයුත්තේදී බන්ධනාගාර පවත්වා ගන්න මැදිහත් වෙච්ච අයටත් ඒ මියගිය නිලධාරීන්ටත් ඔවුන්ගේ පවුල්වලටත් කළ හැකි උපරිම සාධාරණය කරන්න මැදිහත් වෙච්ච අධිකරණ ඇමතිවරයා. එනිසා ඔහු පෞද්ගලිකවත් මේ සිදුවීම පිළිබඳව කම්පාවට පත් වුණා විතරක් නෙමෙයි ඔහුට කළ හැකි සියලු මැදිහත් වීම් කරමින් මැදිහත් වෙච්ච ඇමතිවරයෙක් හැටියට ඒ තමන්ගේ වගකීම ඉතාම හොඳින් ඉටු කරපු ඇමතිවරයෙක්. එනිසා විපක්ෂයට විශ්වාසය නැතුව ගෙනාවට ආණ්ඩුවට ඇමතිවරයා පිළිබඳව හොඳටම විශ්වාසය තියෙනවා කියන කාරණය කරමින් මේ විශ්වාස භංගය වඩාම විශ්වාසයෙන් අපි පරද්දනවා කියමින් මම නවතිනවා. බොහොම ස්තුතියි.